හිත වීතියක් යන්න කුමක්දයි පහදා දෙන්න කියලා. මේක ගැඹුරු ප්‍රශ්නයක්. අභිධර්මයේ ඇති ප්‍රශ්නය. හිත පිළිබඳව විග්‍රහ කරනකොට විශේෂයෙන්ම මේ චිත්ත වීති පිළිබඳව දැනගත යුතුයි. අපි හිත කියලා අපිට පෙනෙන මට්ටමින් වැටහෙන මට්ටමින් හිතේ යථා ස්වභාවය දැනගන්නද? මේක සර්වඥ ගෝචර දහම් ප්‍රශ්නයක් වෙතියි. උත්‍රා බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කුණි පෙන්නුදී මහා ප්‍රඥ ශරීරාම්ඳුරු විග්‍රහ කිරීමේ දක්ෂතාවයේ පාරමිතා බලයෙන් ලබලා තිබෙන නිසා උන්වහන්සේට හැකියාවක් තිබුණා මේ මාත්‍රකාව වශයෙන් දෙන සුළු දේ විග්‍රහ කරලා පෙන්වන්න. මේ නිසා මේ චිත්ත වීති ක්‍රමයක් හටගන්න හැටි. එක එක සත්‍යයකට එක මොහොතක, ඉතාම සුළු මොහොතක හටගන්නවා නම් දැනීමයි ඇහිම ඒ වගේ පෙනීම ගඳ සුවඳ දැනීම මේවා එක සැරේ වෙනවා වගේ වෙනුණාට එක සැරේ මේ දෙකක් එකට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේක සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය මනසකින් සාමාන්‍ය හිතකින් දැකලා අපිට තේරුම් ගන්න හැකියාවක්. මේක ලෝත්‍රා බුදුරජාන් වහන්සේගේ මහා අනාවරණ ඥානෙද සර්වඥතා ඥානෙට ගොදුරු වෙලා දැකපු දෙයක්. හේතුවෙන් තමයි හිත පිළිබඳ විග්‍රහයක් වෙන්නලා තියෙන්නේ. යම්කිසි අපි දැකලා තියෙන බුදුරැස් වලල්ල කියන යම්කිසි පාට හයකින් හරි පහකින් හරි කොඹු හැඩයට හදලා තියෙන එක්තරා වර්ණ රෝදයක්. මේක කරකවනකොට එක එක විදිහේ රැස් විහිදෙනවා වගේ අපිට පේනවා. දැන් අපිට කිව්වොත් යම්කිසි කෙනෙක් එහෙම වලල්ලක් හදලා ඒක කරකවන පුංචි මෝටරේ කියන කරකවන පුංචි යන්ත්‍රයකට ඒක දමලා විදුලිය දීලා මේක කරකෙව්වා. අර රෝදේ හයියෙන් කරකේ. අපි මේ රෝදේන පිටි පුංචි හිලක් හදලා හිටන් තව කාඩ්බෝඩ් එකක් තියෙනවා. අපි මේ හිලෙන් බලනවා රෝදේ දිහා. අපි ඔක හරකවන්නේ නැතුව අර මෝටරේ විදුලිය දීලා හරකවන්නේ නැතුව. අපි ඇඟිල්ලෙන් හිමින් අර රෝදේ කරකවනවා ටිකෙන්. දැන් අර හිලෙන් අපිට පේනවා එක එක වර්ණ එක එක මොහොතේ හතු පාටාව ඒක යනට ආශරයක් නිල් පාට ආවා ඊට පස්සේ ආයි කහ පාට ආවා ආයි සුදු පාට ආවා ඉතින් රෝස පාට එක එක පාට එන හැටි වේ. දැන් පාට වෙනේන අපිට හඳුනාගත්ත හැටි අර බොහෝම හිමින් කරපොරක. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අර විදුලියේ දීලා වේගෙන් අර කවුම කරකෙන්න හදලා බුදුරස් වලල්ලකින් කවුම කරකෙන්න හදලා. අපි අර හිලෙන් බලනවා පාට කොහොමද කියලා. අපිට පුළුවන් එක පාටක්වත් හොයාගන්න. ඕන් සතු පාට ගියා, ඕන් කහ පාට ගියා, ඕන් නිල් පාට ගියා, එහෙම හිතාගන්න වෙලාවක් තියෙනවා. හැබැයි පාටක් පේන්නේ නැද්ද? අර ඔක්කොම මිශ්‍ර වෙච්ච එකේ එක පාටක් පේනවා අර කැඩගෙන වලල්ලේ. හැබැයි සතු පාටේ කහ පාටේ දිලා ඒ જાතිය වෙන් කරන්න බෑ. ඉතින් මෙයාගේ හිතේ අදි වේගවත් ක්‍රියාකාරීත්වය. මේ පෙනීමයි, මේ ඇහිවයි, මේ ගඳ සුවඳ දැනීමයි, මේ රස දැනීමයි, මේ හිතීමයි, මේ ආදි වශයෙන් මේ ස්පර්ශයයි කියලා. මේ විදිහට එකින් එක වෙන්වෙන් කරලා එක මොහොතක වෙන්න මේකයි ආවේ වොන් ඊළඟ මේකයි ආවේ කියලා වෙන් කරන්න බෑ. අදි වේගවත් චිත්ත ක්‍රියාවල මේ ඔක්කොම එකට වෙනවා වගේ බොදේකට වැටෙනවා. ඔන්නේ වැටහිර බොදේ තමයි අපිට හිත කියලා පේන්නේ. අපි දකින්නේ අපි දක්ෂ නැහැ. හිතක සූක්ෂම අවස්ථාවක් ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහේ ක්‍රියාදාමයක් සිද්ධාන්තයක් තුලින්ද කියලා දකින්න. මේ හිත පිළිබඳ අති සූක්ෂම ඥානියක් අනාවරණ ඥානිති ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ තමයි. මේ හිතක තියෙන අති සූක්ෂම ක්‍රියාවලිය ඒකක දකින්න හැකියාවල වෙනවා. එතකොට තමයි දකින්නේ මේ හිතක් කියන්නේ හටගන්නේ එක මොහොතක එක චිත්තක්ෂණයක්. චිත්තක්ෂණ දෙකක් එක මොහොතක හටගන්නේ නැහැ කියලා උන්වහන්සේ දකිනවා. මේක කිසි කෙනෙකුට දකින්න බෑ. සමහර භාවනා පන්තිවල පෙන්නන චිත්තක්ෂණ දකින්න භාවනා කරන්න කියලා. දැන් ලෝත්‍රා බුදු වෙලා චිත්තක්ෂණ දකින්න වෙන කරන්න දෙයක් නැහැ. අනික කෙනෙකුට ඒක දකින්න බෑ. හැවටෙනවා නිසා. ඉතින් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මෙන්න මේ විදිහට අදි වේගවත් ක්‍රියාත්මක වෙන මේ චිත්ත වේගය අතුරු සැනක් ගන්න තරම් මොහොතකදී කෝටි ලක්ෂයෙන් පංගුවක් තරම් ඉතා මාත්‍රේ මේක චිත්තක්ෂණය හටගෙන විඳිල යනවා. එතකොට ඊළඟ චිත්තක්ෂණේ ඒක විඳිල යනවා. මෙන්න ඒක ගෙවිල යනවා. එතකොට ඊළඟ චිත්තක්ෂණේ මතු වෙනවා. ඒක ගෙවිල යනවා. ඔන්නෝ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කොහොමද කියලා සර්වත්‍ය රාඥානි ඇති නිසාම බුදු පියාණන් වහන්සේ දකිනවා. මේක පිට වීදි නියමයක් අනුවයි සිද්ධ වෙන්නේ. ඒ වීදි නියමය කැඩෙන්නේ. ඒ නිසා උන්වහන්සේ වෙන්නා මේ ඇහැට රූප මාත්‍රයක් පේනකොට ඔය විලාදී චිත්ත නියමයෙන් චක්කුද්්වාරිය මුල් කරගත්ත චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් ගිහිලා ඉවරලා ඊළඟට ඉන්නේ කවදාද? එනවා නම් ඉන්නේ එහෙමයි ඉන්නේ. කවදා හරි නෙවෙයි ඒ ඊළඟ මොහොතේ ඉන්නේ එහෙමයි. ওই දෙකක් එකට එන්නේ. පේන විලාට ඇහෙන්නේ නැහැ, ඇහෙන විලාට පේන්නේ නැහැ, පේන විලාට ගඳ සුවඳ ඇහෙන්නේ නැහැ, ඇහෙන විලාට එකකට එකයි. නමුත් අධිවේගව ක්‍රියාවලින් නම් මේ සියල්ල එක සැරේ වෙනවා වගේ රැවටෙනවා. රැවටුම සහ යථාර්ථයේ වෙන්නේ බුදුරයන් වහන්සේ. මෙන්න මේකේ බුදුරයන් වහන්සේ පෙන්වපු මේ ක්‍රියාදාමයේ තුල මේ චිත්තක්ෂණ යම් කිසි සතාවකට ගොඩනැගිලා ගෙවිල යන ආකාරයේදී පෙන්වපු දෙයක් තමයි එකින් එක ద్వාරයකට ආරවුණා කෙනකොට චිත්ත වීති ක්‍රමයකට ගොඩනැගිලා ගෙවිල යන චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් හැටියට මේ චිත්තක්ෂණ මේ වීතියක් ගොඩනැගිලා ගෙවිල යන ක්‍රම රටාවක් තියෙනවා. ඊට පස්සේ මේ චිත්තක්ෂණ ධාරාවෙන් දර්ශනය මුල් කරගත්ත, ඇහැට ගත්ත, චක්කුද්්වාරයේ මුල් කරගත්ත චිත්ත වීතිය ගියන. මනෝද්වාර චිත්ත වීති තුනක් ගිහිල්ලා තමයි තව එකක් යන්නේ. අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා එකට කියනවා. මෙන්න මෙහෙම චිත්ත නියමයක් තියෙනවා. මේක සාමාන්‍ය කෙනෙකුට දැකලා හිතලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක්, ධර්මයේ කෙරෙහි විශ්වාසයක් ඇතුව මේ න්‍යාය ධර්මයක් වැටෙන ක්‍රමයක් තියෙන නිසා ඒ අනුව මේක විග්‍රහ කරන්න පුළුවන්. අපි මේක අනිත් දැකලා කියනවා නෙමෙයි. ඒ න්‍යාය ධර්මයක් වැටහිලා කියන්න පුළුවන්. මේ න්‍යාය ධර්මය වටහා ගන්න පුළුවන් එක. ඇහැකට රූප මාත්‍රයක් අරමුණු වෙනකොට රූපයක් අරමුණු කරන්න බෑ එහෙම. වර්ණ මාත්‍රයයි පුළුවන්. කල්ප ශබ්ද මාත්‍රයයි අරමුණු කරන්න පුළුවන්. අපි ශබ්ද බින්දයක් හැටියට ගන්න වචනයක් අකුරක ශබ්දයක් එහෙම ගන්න ඒවා පිළිබඳ මතක සටහන්. ශබ්ද මාත්‍ර පිළිබඳ අතීත මතක සටහන්. දැන් මේක ඉස්සෙල්ලා තේරුම් අරගෙන මේ චිත්ත විදි හොරා ගන්න ඉතින් හරි ගැඹුරු තැනක් මෙතන ඒකයි කියන්නේ. අම්මා කියලා කිව්වා. මොකක්ද ඇහුනේ? අම්මා කියලා පදයක් ඇහුවා. ඇහුණා. කොහාටද ඇහුනේ? කනට ඇහුනේ. දැන් මේකට කවුරු දෙන උත්තරය? අම්මා කියලා ඇහුවේ කොහෙන්ද කණේ? කියලා කියනවා. දැන් අපි මෙහෙම අහනවා. ඔබ තෝරලා දෙන්නයි මෙහ අහන්නේ. අම්මා කියන වචනේ කියනකොට අක්ෂර ශබ්ද කීයක් කියවුණාද කියලා අහනවා. අක්ෂර ශබ්ද තුනක් කියවුවා. ආයන ශබ්දයක් ආවා, අල්මයන් ශබ්දයක් ආවා, මායන් ශබ්දයක් ආවා. දැන් ওই ආයන ශබ්දේ, අල්මයන් ශබ්දේ, මායන් ශබ්දේ ඔක්කොම කණින් ඇහුවා. අපිට මේ පදයක් කණින් ඇහුවා නම් එක සැරේ අහන්න ඕනේ. එහෙනම් ආයන ශබ්දේ එනකොට අල්මයන් ශබ්දේ කණේ තිබුණා. අල්මයන් ශබ්දේ එනකොට ආයන ශබ්දේ කණේ තිබුණා. මායන් ශබ්දේ කනට ඇහෙනකොට ආයන ශබ්දේ, අල්මයන් ශබ්දේ කණේ තිබුණා. ගෙවිලා ගිහිල්ලා නැහ කනට හැකියාවක් නැහැ ශබ්ද ගැප් කරගෙන තියාගන්න. ආවා ගියා. මාත්‍රේට මාත්‍රය ශබ්ද මාත්‍රය. ශබ්ද ක්‍රියා මාත්‍රේට ශබ්ද දැනීම මාත්‍රය. ඔච්චරයි. එන අයන ශබ්ද මාත්‍රය ආවා ඒක ගෙවුණා. දැන් ඒක අතීතයි. අතීත ශබ්දය. අල්බන් ශබ්දයෙන් ඒකත් ගෙවිලා. ඒකත් ඊළඟට පිටවපු අතීත ශබ්ද. මායන් ශබ්දය ආවා ඒකත් ගෙවිලා. ඊට මෙහැයින් පිටවපු අතීත ශබ්ද. දැන් ඇහැට පුළුවන් කනට පුළුවන් කමක් නෑ අතීතය ආවර්තන කරන්න. ඒක කරන්නේ මනසේ. මනසෙන් අතීතය ආවර්තන කරනකොට දකින්න ආසන්න අතීතයේ අයන සද්දයක් ආවා ගෙවුණා. ඊට පස්සේ අල්බයන සද්දයක් ආවා ගෙවුණා. ඊට පස්සේ මායන සද්දයක් ආවා ගෙවුණා. මෙන්න මේ වැලට ආව ශබ්ද තුනක්. මේ ශබ්ද තුනෙන් හැඟෙව්වේ අම්මා කියන පදේ. ඉතල අහලා තිබුණා. අහලා තිබුණේ අපි නිගමනය කරගන්නවා. මෙන්න මේකට කියන අම්මා කියන පදේ කිව්වා. මම අම්මා කියලා ඇහුවා. දැන් අහපු එකද හිතපු එකද මේ කියන්නේ? අහපු එක කියලා ඇවතු. කනින් නෙවෙයි අහපු හිතෙන් හිතෙන් ගොඩනගපු එකද මේ කියන්නේ? කන් දෙකෙන් තියෙන අයන ශබ්ද මාත්‍රය, අල්මයන් ශබ්ද මාත්‍රයයි, මායන් ශබ්ද මාත්‍රයයි. අල්ම අයන ශබ්ද මාත්‍රය ආව විදු ගෙවුණා. කනින් නෑ ඒක. ඒක කනින් තිබුණා නම් එකක්වත් වචන ඇතුවලා ගන්න බෑ. තුන් දෙනෙකුට කියනවා උඹ ආයන්න කියපන්. ඒ කියනකොට උඹ අල්වායන්න කියපන්. එතනම අනික මායන්න කියපන්. තුන් දෙනා ඇවිසරේ එකෙනෙක් ආයන්න කියනවා අනිත් දෙනා අල්මායන්න කියලා අනිත් දෙනා මායන්න කියලා ඒකයි. දැන් මොකද කිව්වේ කියලා. දැන් තෝරයි. ශබ්ද තුනම එක හැඩේ කන්ට වැදුනා නම් එහෙම ආයන්න ශබ්දේ, අල්මායන්න ශබ්දේ, මායන්න ශබ්දේ කලව මකල්ට ආව නම් එහෙම පදේ තේරෙන්නේ නැහැ. ශබ්ද බොඳයක් විතරයි එක බාර බස් ගාලා හිතන කන්නේ. එනං එකින් එක ආවා ගියා ආවා ගියා ආවා ගියා මෙන්න මේ ක්‍රියාදාමයන් නිසා කන එක ශබ්දයක්වත් තියාගන්නේ නැති නිසා ගත්ත ශබ්ද ඒ මොහොතේ ආවා ඒ හේතුඵලයේ ක්‍රියාත්මකින්ද විවර වුණා මතක සටහන තැන්පත් ඔන්න ඔය ආකාරයෙන් ඇති වුණ මතක සටහන් මාලාව මනසින් අරගෙන ගත ඒකෙන් හදාගත්ත එක තමයි පදේ කනින් අහලානේ දැන් කනින් ශබ්ද අහලා තියෙනවා පද අහලා තියෙන හිතේ පද වලටලා තියෙන හිතේ මෙන්න මේ වගේ දෙයක් මෙතන සිද්ධ වෙන්නේ ඔන්න වගේ ඊටාම සුළු මාත්‍රය තුළ ඇති වෙන්නේ ශබ්ද කම්පන මාත්‍රය ඇති වෙන්නේ චිත්ත වීතියක් කියලා හිතන් චිත්තක්ෂණ 17ක ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා කියලා දැක්ක බුදුරණන් වහන්සේ වරි ගැඹුරු එක කම්පන මාත්‍රයක් එනකොට රූප කම්පන හෝ ශබ්ද කම්පන ගන්ධ කම්පන කියලා කම්පන කියලා කියන්නේ ඇති වෙන චලන මාත්‍රය. ඒ මාත්‍රයක් එනකොට ওই මාත්‍රිය අපිට වැඩෙන්නේ හිතවිලි ධාරා ගන්නාවක් යන්න ඕන. ඔන්නේ පළවෙනි මාත්‍රයක් එනකොට ওই මාත්‍රිය නිසා ඇති වෙනා වූ වස්තු රූපය කියලා එකක් තියෙනවා මේ හිතවිලි හට ගන්නවා. හිතහා සම්බන්ධ ස්පර්ශයන් දෙන වස්තු රූපය කියන එක. අන්නේ වස්තු රූපය කම්පා කරලා ඒක වද්දෝනවා එක්තරා පහළ ප්‍රසාද රූපය. දැන් ඔය වෙද්දී සෝත ප්‍රසාදය. හන්ටාව. අන්නේ එක පහළක් වදිනකොට අර වස්තු රූපය 17 වතාවක් කම්පා වේ. ඒක කම්පන නියමයක්. වස්තු රූපයේ කම්පන නියමයක්. 17 වතාවක් කම්පා වෙලා කැළඹෙනවා. මනෝ ద్వාරයේ තුල තිබිලා තියෙන ස්ථානේ ඒක. ඒ කැළඹෙන ගානට මනෝ ලෝකයේ තුල කම්පන වාර 17ක් ක්‍රියාත්මක වෙනවා. අර 17 කම්පන. මෙන්න මේක තමයි මනසට දැනෙන්න පටන් ගන්න. මනස විතකන් ඉන්නේ අතීතයේ ගත ගති අරමුණු කරගෙන. ඕක අතීත භවයේ අංග කරගෙන තියෙන නිසා කියනවා අතීත භව අංග. එතන මේ කම්පණය එනකන් ආවොත් භුක්ති විඳින බලාගෙන එතෙත් අතීත අරමුණ අල්ලගෙන ඉන්නේ. මනසක සෑම සත්‍යයකම හැටි. අන්න කම්පන වාරයක් එනකොට කම්පන වාර භුක්තියට මනස යොමු කරන්න ඉස්සෙල්ලා. හිතේ අතීත භවයට අංග කරගෙන නිසා එක කම්පන වාරයක් යනකම් ඒකෙද ගෙවිලා ගියා. ඒක නිකන් අතීත බව. ඊට පස්සේ යම් ඒකට දැනෙනවා. යම් කිරි අරමුණක් ආපු බව. අරමුණ යොමු කරන්නේ ඒ මනසින් වෙන් කරගන්න. කිවිච්ච අරමුණින් මනස අවධානය ගන්නවා. අර ඉන්ද්‍රිය පහේ ක්‍රියාකාරීත්වය යොමු කරා. යොමු කරන්නේ ලැහැත් වෙනකොටම තව චිත්තක්ෂණයක් ගෙවිලා යනවා. ඒක බවාංග චලන ගිය. ඒකේ යොමු කරනකොට සාවේශක් ගෙවිලා ගියා. ඕකට කියනවා බවාංග උපත්තියද. දැන් චිත්තක්ෂණ තුනක් අරමුණු කරගන්න හම්බුන්නේ අරමුණු කරන්නේ ඉතලා අතීත බවාංග බවාංග චලන බවාංග උපත්තියද කියලා ගෙවිලා ගියා. ඊට පස්සේ ආවර්ජන කරනවා මනසින් පංචද්වාරයට යොමු කරලා. කොහෙන්ද මේ ගෙන්නේ? මොන ద్వාරයේ? ඒ යොමු කරන දේ තව චිත්තක්ෂණයක් ගෙවිලා ගියා. චිත්තක්ෂණේ කායේ හම්බෙන එකක් ගෙවිලා ගියා. ඒකට කියනවා පංචද්වාර ආවජ්‍ය. ඊට පස්සේ දැනගන්නවා මේ ඇහෙන් ආයේ මේ කනින් ආයේ මේ නාසයෙන් ආයේ මේ රූපයක් මේ ශබ්දයක් මේ ගන්ධයක් මේ රසයක් ආදී මේ ස්පර්ශයක් කියලා. මේ පහෙන් ආපේ දැනගොඩ. අන්න ඒක වෙන්නේ චක්කු විඥාන, ශෝත විඥාන, ගාන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන කියන මේ විපාක විඥානය හඳුනා ගන්න. අන්න ඒක උනේ පංචද්වාර ආවජ්‍යල මෙතන ආවනම් ශබ්දයක් මුල් කරගෙන ආයේ ශෝත විඥානික සත්‍චිත්තක්ෂණයක් කාලයක් ගත වෙනවා. අතීත භවංග භවාමිතන භවංග උපච්ඡේද පංචද්වාර ආවජ්ජන සෝත විඤ්ඤාණ ඊට පස්සේ ආපු අරමුණ පිළිගන්නවා ශබ්ද මාත්‍රිය ඉෂ්ඨ හෝ අනිච්ච ආපු හැටි අන්න ඒකට කියනවා සම්පටිච්ඡන කියලා ඒක ඉෂ්ඨ එකක්ද අනිච්ච එකක්ද කියලා තෝරන්න පිළිගත් එක තීරණය කරගන්නවා ආපු හැටි ඊළඟ චිත්තස්සනේ ගෙවෙනවා ඒක කියනවා සම්තීර්ණ කියලා ඊට පස්සේ ලැබිච්ච දේට අනුකූලව තමා ඉදිරි මෙහෙයයි මේ මානසිකත්වයේ ගොඩනගන්නේ මොන ක්‍රමෙන්ද කියලා. ක්‍රියාත්මක කරන චිත්ත ස්වභාවයක් ඊළඟ මේ ඊළඟ හිතින් මතු කරනවා. ඒකට කියනවා වෝත්තපන කියලා. ඊට පස්සේ ලැබිච්ච දේට අනුකූලව ජවන හත කියලා ගමන් කරනවා ඒ පසුපස හඹා යනවා. ලැබුණ ආස්වාදයේ දක්වන ප්‍රතිචාරය. අන්‍යව තම සංඛාර බවටපත් වෙනවා. ජව කියන වචනයෙන් පෙන්නන්නේ ජවයේවත් ඒ තුළ යන්නා වූ දිවෙන ස්වභාවය. ගත අරමුණට අනුකූලව භුක්තිින්දගෙන දිවෙන මානසිකත්වයේ තමයි ජව කියන්නේ. ඊට අනුකූලව යවන චිත්තක්ෂණ හතක් අර කම්පන වල හතක් තව යනවා. ඒක නිකන් ජවන හතක් කියනවා. ඊට පස්සේ එතන ගියාට පස්සේ ඒකම ඇතුළු කරගෙන ඉතුරු චිත්තක්ෂණ 10 සම්පූර්ණ එකයි යනවා. ඒක සදාලම්බ. එන ඒ බවටම අංග වෙලා. ඒ ලබාගත අරමුණේ ස්වභාවීතම හිත තියාගෙන. ඒ තුරුම යන හරි තියෙනවා භවාංග කියනවා. මේ චිත්තක්ෂණ 17 වාරි වුණාට පස්සේ කම්පන වාර 17 ඉවරයි. එන දැවටත් චිත්තක්ෂණයක් හටගන්න ආයි සරයක්ක් වදින්න ඕනේ ආයි අරමුණක් ඉන්න ඕනේ. අතීත භවංග භවාමිතන භවංග උපච්ඡේද පංචාද්දාලා වජ්ජන සෝත විඥාන සම්පටිච්ඡේන සම්තිරණ වෝත්තපන කිල අටක් ගියා ජවන හතක් ගියා 8යි 15යි සදාරම්මයි කියයි අරමුණ හොඳ බලවත් තිබුණා ඒක මුල් කරේ තවත් ඒක වැදළු කරේ තව ජීවිත චිත්තස්සෙන් දෙකියා සදාරම්ම දෙක 17යි එනවා කියන අතිමහන් තාරම්ම චිත්ත විද්‍යාව කියලා ඒ தත්ත්වේ දාගෙන භවංග කියලා දෙකක් ගියොත් මහන් තාරම්ම චිත්ත විද්‍යාව කියලා ඔය ක්‍රමෙදි චිත්ත විද්‍යාවන ක්‍රමයක් තියෙනවා මේක අති සූක්ෂම ක්‍රමයන් මේ හිත පිළිබඳව ජීවන උපරිම ඥානෙ. උපරිම ඥානෙ දකින්න යතහවෝචන ගෝචරින ක්‍රමයන් මේක මේ දෙල්ලමක් නෙවෙයි. මිනිහෙකුට හිතලා තේරුම් ගන්න පුළුවන් කමක් නෙවෙයි. අර මේ හික්මන් පොයින්ට් උඩට යටිහිටම ඇදහිට කිව්වා වගේ මේක එකක් එහෙම නෙවෙයි මේ. ලෝකේ පඬිතු වුණාට හරියන්නේ නැහැ මේක අති සූක්ෂමයි. මේක ගැඹුර බලන්න බලන්න තමයි බුද්ධ ඥානෙ තිබෙන ගැඹීරත්වය තියෙන්නේ. බුද්ධ ඥානෙ කොයිතරම් සූක්ෂමද? ඒක විග්‍රහ කරන ශ්‍රාවක ඥානෙ. ඒ බුද්ධ ඥානෙ දෙවෙනි එක මිස සාමාන්‍ය ලෝකයට දරන්න පුළුවන් හැකියාවක් තියෙන තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන එකක් නෙමෙයි කියලා දකි. බුද්ධ ඥානීය ශ්‍රේෂ්ඨත්වයේ ශ්‍රාවක ඥානීය ශ්‍රේෂ්ඨත්වයේ දකින්නේ ඔය ප්‍රමේයද? අන්න එතකොට දකිනවා මේ හා සමාන ඥානයක් කිසිම අවස්ථාවක ලෞකික මනසකින් නිපදවන්න බැහැ. මේ ලෝකෝත්තර වන අති නිදහස් වූ පූර්ණ ප්‍රබෝධමත් චිත්තයක දැනීම් ස්වභාවය මේ තරම් ගැඹුරුයි නේද කියලා. බුද්ධ ප්‍රසාදයේ ධර්ම ප්‍රසාදයේ සංඝ ප්‍රසාදයේ තියෙනවා. නුවණට ගෝචර වෙච්ච ධර්මත මේක ගැඹුරු බවට එනවා. ඒ ගැඹුර වැටහිච්ච කෙනෙක් කිසිම දවසක ලෞකික පඬිතේ කියන කතාවක් සුද්ධවකට ගණන් ගන්නේ නැහැ. මොන ඥානෙකින්ද කතා කරන්නේ? ඒ ලෝකෝත්තර ඥානීය උපරිමයටපත් වෙච්ච උන්වහන්සේගේ ඥාන ශක්තිය සීමා කරන්න බැරි බව දැනගන්නවා. මෙන්න මේ විදිහට බුදුන් කෙරෙහි අචින්තිය බව. ධර්මීය අචින්තිය බව. සංග ගුණෙහි තියෙන අචින්තේ බව දැනගන්න. මෙතන හිතලා නිම කරන්න බැරි අප්‍රමාණ ගුණ කියලා. අප්‍රමාණ ඥාන ශක්තිය. අප්‍රමාණ දැනීම. ඒ වගේ සූක්ෂම මහා ඥානයක් ඇති කරන උත්තම මාර්ගයක් බුද්ධ ඥානයේ සහිත මේ ශාසනය කියන්නේ කියලා. ශාසනය කිරී පැහැදීම තියෙනවා. මෙතන මේ උඩු හිත යටි හිත මැදි හිත කියලා මේ විදිහ වෙන් කරන්න පුළුවන් දුමෝදී ක්‍රමයක් නෙමෙයි ඊට වඩා හරි ගැඹුරු. නමුත් මේ න්‍යාය ධර්මයේ කඩවිලා නැහැ කොතනකෝ. මේ ඊටාම් සූක්ෂම දැන් මෙහෙම ප්‍රමාණිකූල විග්‍රහ කරලා තියෙන හැම එකක්. හිතක ස්වභාවය, අවදි හිතක ස්වභාවය, මාධ්‍යම හිතක ස්වභාවය, නිදි හිතක ස්වභාවය, තී නැති කෙනාගේ හිතක ස්වභාවය පවා. මේ අනුව මෙදී කොහොම නිර්ණය වෙලා තියෙනවා. මහාන්තාරාම අතිමහාන්තාරාම චිත්ත වීදි, මහාන්තාරාම චිත්ත වීදි, පරිත්තාරාම චිත්ත වීදි, අතිපරිත්තාරාම චිත්ත වීදි ආදී වශයෙන් මෙතන විග්‍රහ වෙනවා. ඉතින් මේකෙන් තේරුම් ගන්නවා මේක අපි දැනගන්න නිවන් දකින්න මෙච්චර දුර යන්න අවශ්‍ය නැහැ. මේ සාධනයේ තියෙන ගැඹුර, ධර්මයේ තියෙන ගැඹුර, බුද්ධ ඥානයේ තියෙන ගැඹීරත්වය, මේ වගේ තියෙන අසීමිත ගුණ පිළිබඳව ශ්‍රද්ධාවක්, ගෞරවයක් ඇති වෙන්න කියන දේවල්. බොරුව නෙමෙයි සම්පූර්ණ ඇත්ත. නමුත් දැනගන්නවා මේ මෙබඳු උත්තරයන් වහන්සේ නමක් කියන දෙයක් පිළිබඳව අපි මොන තර්ක කරන්නද? උන්වහන්සේ කොච්චර සත්‍යය දැකලා කොච්චර සූක්ෂම දැකලාද මේ ලෝකෙට යමක් කියා දීලා තියෙන්නේ කියලා. ධර්මයේදී විශාල කරුක්ෂයක්, විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට හිතන්න දෙයක් නැහැ කියන්නේ. ඒ දැනයි සැකයි දන්න දෙයක් නැහැ කියන්නේ. මේ දහම් විශ්වාසය ඇතුළේ. ඒක බොරුවකුත් නෙමෙයි. ඒක බොරු කරන්න පුළුවන් හැම දෙයක්වත් නැහැ. අන්නේ ඒ තරම් වටිනා දෙයක් මේ බුදුදහම කියන්නේ කියලා තේරුම් ගන්න. ඒ තරම් අති ගැඹුරු. කෙනෙකුට හදලා බතලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර අය අභිධර්මයේ පස්සේ හාවුදුරු හදපු එක. එහෙනම් ඒ හාවුදුරන්ට සර්වඥයන් වහන්සේ කියලා වඳිද්දවත්. මොකද හේතුව මේ තරම් සූක්ෂම ප්‍රමාණිකුල හදපු එක හදපු උත්තරයන් නිසා. එන අපිට හිතා ගන්න පුළුවන් මොන මොත්තරකමද? හාවුදුරු කියන්නේ කොහොමද? ওই තරම් සූක්ෂම හිතගෙන කියන්නේ. සමහන් යන්නේ. හදන්න පුළුවන් අපුදු මෙයන්. ඉතින් යථාර්ථය දැක්කේ නැති නිසාම ඔහොම තීරණ වලට බහිමු. හරියට ධර්මයේ අභිධර්මයක විතර හොයාගෙන මාර්ගණ ඉදිරියෙන් ගියා නම් එහි ගැඹුර බහින්න තරමට පේනවා. එහි සියුම් බව ඒ තරමට පේනවා. බුද්ධ ඥානීයදී ගැඹීරත්වය ඒ තරමට දකින්න. අන්න ඒකයි හේතුව. චිත්ත වීදි පිළන් මේ වචින් දහම් දැනුම ලබාගෙන චිත්ත සතුට වෙන්න හොඳයි. මේ පිළන් ඥානීය දිනවන අභිධර්මයේ පිළවන් ඥානීය ලබා ගැනීම කියන එක විශේෂ නෝනා. එහෙමයි තේ එකේ සසස්වාදයකුත් වින්දේ. සියුම් ගුප්ත බව ඒ වගේ කිසිම සියුම් සත්‍යතාවය දැකලා හතුරු වෙන්න පුළුවන්. හැබැයි ඒක දෙල්ලම වැඩක් නෙමෙයි. අති සියුම් නුවණකට ගෝචර වෙන හරියක් නිසා මේක සියල්ලන්ටම අවිධර්ම රස විඳින්න බෑ. හිත පිළිබඳ සූක්ෂමත්වයේ පිළිබඳ වටහා ගන්න බෑ. උත්තර දුර යන්න ඕනේ නෑ නිවන් දකින්න. අපි ආශාවෙන් අල්ලා ගන්න හදන්නේ මොන හරියක් ඇති දේවල් දිහා තේරුම් ගන්න හැකියාව තියෙනවා. හොඳටම ඇති නිවන් අවබෝධ කරගන්න. ඒ ටික කරගන්නේ විචර ගැඹුරට බහැලා හොයන්න යන්න අවශ්‍ය නෑ. ඉතින් මේවා මෙහෙම දේශනා කරන්නේ නිකන් හේතු නැතුව නෙමෙයි. ඔය මහා පඬිතුයෝ හිතගෙන අපි තමයි දන්නේ අපිට වඩා දන්නේ කෙනෙක්වත් නෑ කියලා මෙහෙම පඬිතකන් කියන මෝඩයෝ හිටියා ඒකාලේ. පඬිත මෝඩයෝ. අන්නේ ඒ මිනිස්සුන්ගේ දිවෙන මෝඩ මාන්නෙ බිරි අර මුලා මාන්නෙ බිරින්න. හිත පිළිබඳ උඹලා මොකද දන්නේ මෙන්න හිතේ ඇති කියලා. ඔය විග්‍රහය දෙන්නේ. ඉතින් ඒ නිසා හිත පිළිබඳව යඹුරු පැත්ත විදිහට තේරුම් ගන්න ඕනේ. මේ චිත්ත වීති චිත්ත අක්ෂණ පිළිබඳව ඉතින් මේවා අපි සූක්ෂම දැන් නිවන් දකින්න ඇත්තට ගැඹුරට යන්න අවශ්‍ය නැති ඒකයි. කැමැතිසිය පවත්වන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ අපි ආශා කරන වස්තු අතරේ නැහැ. ඒක කැමැතිසිය පවත්වන්න බැරි න්‍යාම ධර්මයේ මෙන්න මේකයි හටගෙන විපර්ණාමයට පත්විලා වෙනසිලා යනවා කැමැති වුණත් අකමැති වුණා. ඒක නවත්වන්න පුළුවන් සමිතියක ලෝකේ පහළ වෙලත් නැහැ පහළ වෙන්න හේතුත් නැහැ. ඒ විදිහ දැනගත්ත හැටි සාමාන්‍ය මනසට හොඳටම තේරුම් ගත්තා. ඊළඟ එහෙම දෙයක් තුල අසහනිය ගොඩනගලා ඉඳන් දුක් වේදලා විදලා ඒක ගොඩනගාගෙන ආස්වාදයේ පස්සේ ගියත් ලැබිච්ච ආස්වාදේ පූර්ණත්වයකුත් නැහැ. අසු මාත්‍යාවක් පූර්ණ වෙන්නේ නැහැ තව තවත් අසහනිය වැඩි කරනවා මිස. අසහනකාරී ප්‍රවැත්මක් හදලා ඉඳන් ඒකට මිහිවලා අනන්ත දුක් විඳවනවා මිස කවදාවත් දැනසුමක් මෙච්චර කාලෙ ලැබිලා නැහැ. එහෙනම් තවදුරටත් අපි මෙලත් ඔච්චරයි. අසහනිය දුක් කියනවා මිස දැනසුමක් කවදාවත් හම්බෙන්නේ නැහැ. මෙන්න මේක නිසා දුකයි කියන එක දැක් ගන්න කියන වෙන පරිදි දැක් ගන්න පුළුවන්. ඕක දැක්කම අනිත්‍ය වූ දුක වූ අහාරත්යෙන් යුත් සම්පූර්ණ විචේ දෙයක් නිසා ලෝකේ කියන්නේ වෙන එකක් නෙමෙයි කියලා දැනගත්තා නම් ලෝකෙට වැදෙන යම් කිසි දන්දලාවක් ඇති නැහැ කිමිදලා ගියාම ලෝකෙ දුකින් නිදහස් ගමන ඉවරයි. මෙන්න මේකයි යථාර්ථය. සිංහෝදී කරගන්න මෙච්චර ගැඹුරට බහින්න දෙයක් නැහැ. ඔය පොතේ හොරා ගන්න හොඳටම පුළුවන්. ඒකයි ශ්‍රාවක ඥානෙ ඇති ඒ මට්ටමට නිවන් අවබෝධ කරලා සසල දෙකෙන් මිදෙන්නේ. මේ විදිහට තේරුම් ගන්න.